තව ප්‍රශ්නේ මේ සක්කාය දිටි විදිකිච්ඡා සීලබ්බත පරාමාස සහ පරිදේව දෝමනස උපායාස ධර්මානුකූලව පහදලා දෙන්න කියලා. දැන් මේ මෙච්චරලා විග්‍රහ කළේ මේ ටික සම්බන්ධනේ කොටසක් තමයි. සක්කාය දිටි කියන වචනේ විවිධ ප්‍රමෝදින් විග්‍රහ කරනවා. ආත්ම දෘෂ්ටිය කියන වචනේ උත්තරගෙන ඔක විග්‍රහ කරනවා. විස දිවිද සක්කාය දිට්ඨිය කියලා ක්‍රමයකින් මේක විග්‍රහ කරනවා. විසි ආකාරයේ මේ වචනේ පද නිරුක්තියක් තියෙනවා. හැබැයි ඒක මේ කාලේ පොත්වල නැහැ. සක්කාය දිට්ඨිය කියන එක තමයි සක්කාය දිට්ඨිය වෙන්නේ. කාය සත් කියන දෘෂ්ටිය. සත් කියන්නේ යහපත් හොඳයි. වැදගත් දෙයක් යහපත් දෙයක් හොඳ දෙයක් කියන දෘෂ්ටියක් තියෙනවා මේ කාය. කාය මොනවාද? රූපකාය, චක්කුකාය, සෝතකාය, ගානකාය, ජීවාකාය, කායකාය, මනෝකාය. රූපකාය, ශබ්දකාය, ගන්ධකාය, රසකාය, පොට්ටබ්බකාය, ධර්මකාය. අධ්‍යාත්මික සහ බාහිර කාය වෙතියි. ඔය තමයි මුළු ලෝකෙ. ලෝකෙටයි සියල්ල කාය වලටයි තියෙන්නේ. ඔය කාය සත් කියන දෘෂ්ටියක් තියෙනවනේ. ඔබ සක්කාය දිට්ඨි. ඔය කාය අනිත්‍යයි දුක්ඛයි අනාත්තයි කියලා දැනගත ගා සත්‍යයේ දෘෂ්ටිය විතරයි. කෙටි කෙටිම ලේසියෙන් සක්කාය දිට්ඨිය වුණාම දැනගන්න ක්‍රමය. සත් කියලා ගන්නේ මොකක්ද? අන්න ඒක තමයි ආත්මය කියන දෘෂ්ටි, ආත්ම දෘෂ්ටි කියade වචනේ කියන්නේ. ආත්ම කියන වචනේ භාවිතා කරන්න කාරණා තුනක් තිබුණා. එකක් තමයි සදාතනිකත්වය. අනික අවිපරිණාමිකත්වය. අනික සාරත්වය. මෙන්න මේ කාරණා තුනක් උඩ තමයි ආත්මයි කියන නාම දෘෂ්ටිය කරගත්තේ. සත් කියන දෘෂ්ටිය ගත්තේ තෝ ටික තියෙනවා. එන යමක් සදාතනිකත්වයේ යුත්ත නම් වෙනස් වෙන්නත් බෑ. හටගත දවසකුත් නැහැ. අවසාන වෙන දවසකුත් නැහැ. සදාතනිකත්වය. අවිපරිණාමිකත්වය කියලා කියන්නේ මේක ආයතනයක් පරිණාමීට වෙන එකක් ඒක ඇත්තෙත් නෑ. වෙනස් වීමකටපත් වෙන එකක් නෑ. උදයන්ගමයක් තිබුණොත් අත්තංගමයක් වෙන පරිවර්තනය වෙනවා. ආස්වාදීය ආදීනව නිසන්නිය වාදී පරිවර්තන වෙලා කෙලවර වෙනවා. ඒම එකක් වෙන්නත් බෑ. මොකද මේ ආත්ම නම් එහෙම වෙන්න ඕන. අනික සාරත්වයේ. ඒක හොඳ හරයක් සාරත්වයක් තියෙන්න ඕන. ආත්මයක් නම් ඔය නෙඩිය තියෙන්න ඕනේ කියන එක තමයි මූල ධර්මයේ ඔක ආත්ම දෘෂ්ටියේ මූල ධර්මය. ඉතින් ඔය ටික තියෙන්නේ කෝකේද කියලා බලාගෙන යන්න ඕනේ. ඔය ටික දාන්න එකක් මේ ලෝකේ තියෙනවාද? ලෝකේට ඇයිද යමක් ඇත්නම් ඒ තුල තියෙනවාද? ඔන්න ඕක විග්‍රහ කරන්න ඕනේ. ආත්ම දෘෂ්ටිය නැත්නම් සක්කාය දිට්ඨිය නැති වෙන්නේ එතකොට. මේ කායෝතු කායෝලින් ඕනෑක බලන්න. කාය කියලා කියන්නේ සමූහ මොනවද? රූප සමූහ හැදෙනවා. ධාතු හතරක් එකතු වෙලා රූප සමූහයක් හැදෙනවා. ධාතු හතරක සමූහයක් ගත්තේ රූපය ගොඩ නැගෙනවා. වේදනා සංඥා සංකාර විඥාන කියන චිත්ත චෛතසික සමූහයක එකතු වෙලා චිත්තය ගොඩ නැගෙනවා. නාමයක් සහ රූපයක් ගොඩ නැගෙන්නේ සමූහ නිසා. ඔය ටික තමයි අපි කාය කියලා කිව්වේ. ඕවෙන් කොතන හරි කාය සදාතනිකත්වයෙන් හදාට ගන්නවා. චක්කු කායක් හරි රූප කායක් හරි සෝත කායක් ශබ්ද කායක් හරි ඝාන කායක් ගන්ධ කායක් ජීවා කායක් රස කායක් කාය කායක් පොට්ටබ්බ කායක් මනෝ කායක් ධර්ම කායක් කියන මේ කාය වශයෙන් කිව්ව ලෝකේ කොතන හරි කාය කොටසක්. ඔය කාය කොටස ටික 12ට බෙදුවා. ඔය ගියා තව 13ට බෙදන්න එකක් කායක් ඉතුරු වෙලා නැහැ ලෝකේ. ලෝකෙම බෙදපු ආකාරය. එහෙනම් ඔය කියන මේ කායෝනි සත් කියලා ගන්න කායක් තියනවා කියලා බලන්න ඕනේ. අන්න බලනකොට චක්ක කාය ගැන බලනකොට අනිත්‍යයි දුක්ඛයි අනාත්තයි ගැන නිගමනය. රූප කායත් අනිත්‍යයි දුක්ඛයි අනාත්තයි ගැන නිගමනය. ප්‍රඥාවේ නිගමනය. සෝත කාය සද්ද කාය දෙකම අනිත්‍යයි දුක්ඛයි අනාත්තයි. ඝාන කාය ගන්ධ කායත් අනිත්‍යයි දුක්ඛයි අනාත්තයි. ජීවා කාය රස කායත් අනිත්‍යයි දුක්ඛයි අනාත්තයි. කාය කාය පොට්ටබ්බ කායත් අනිත්‍යයි දුක්ඛයි අනාත්තයි. මනෝ කාය ධර්ම කායත් අනිත්‍යයි දුක්ඛයි අනාත්තයි. තවත් ඉතුරු වෙච්ච කායක් නැත්නම් ලෝක කායෙම සියලුම කායව සමූහයම අනිත්‍යයි දුක්ඛයි අනාත්තයි. එන කෝ සාරත්වය. කෝ සදාතනිකත්වය. කෝ අයිපරිණාමිකත්වය. එකක්වත් නැහැ. එහෙනම් ආත්මගේ දෘෂ්ටිය ඉවරයි. තවත් ආත්ම බලවන්න එක ලෝකෙනේ ලෝකේ ආත්මයක් පැනෙවන මුලාව නිසා පැනෙවුවා. ඔන්න ඕක තමයි විස්තර වෙලා ඉන්නේ. රූපේ මම වෙමි. මම යන රූපයයි. වේදනාව මමයි. මම යන වේදනාවයි. සංඥාව කියන්නේ මමයි. මම යන සංඥාවයි. සංඛාර කියන්නේ මමයි. මම යන සංඛාරයි. විඥාන කියන්නේ මමයි. මම යන විඥානයි. ඔන්න ඕකට කියනවා උච්ඡේද දෘෂ්ටිය. ඒ කියන්නේ රූපය කියන එකයි මම කියන්නේ. තවත් ආත්මයක් නැහැ. එහෙනම් රූපේ වෙනසෙනවා. එදාට ආත්මය ඉවරයි. එහෙනම් ආපු හේවුත් නැහැ, ඉදිරියට යන හේවුත් නැහැ, ඉන් ඉවරයි. ඕං ආත්මය ඇති. ඕං එහා ආත්මයක් නැහැ. උච්ඡේද දෘෂ්ටියෙන් විදහැරිය. වේදනාව කියන්නේ මම හටගත විදිලා ගියා. ඒකත් එක ආත්මය තියවරක්. එහෙනම් ආත්මය පවතින එකක් නෙවෙයි. ආත්මය කියන එක හැටි විතරයි. ඔය අදහසල වැස්ස. සංඥාව කියන එක ආත්මයක් නෙවෙයි. සංඥාවක් අවගෙවිලා ගියා. ඒතර ආත්මය තියවරක්. ඔකනේ ආත්මය. කොයි ආත්මයක් තියෙන්නේ? මරණාම ඉවරටි ඉවරයි. රූපත් නැහැ, වේදනත් නැහැ, සංඥාත් නැහැ, සංකාරත් නැහැ, විඥානත් නැහැ කියලා උනා ඉවරයි. මොන පෞකලක් කමක් නැහැ. කිංකරා කියලා තිය වැඩකුත් නැහැ. කාටවත් හැමෙන්නේ නැකද? ඉවරයි. මරණයෙන් පස්සේ ඔක්කොම ඉවරයි. මෙන්න මේක තමයි ඔය දෘෂ්ටි දෙකකින් ඕකට කියන උච්ඡේද දෘෂ්ටිය. ආත්ම දෘෂ්ටිය පනවන එකේ තිබෙන తాවකාලික මොහොතකට ආත්ම පනවන දෘෂ්ටි එකක්. ඒක එක එක්තරා උච්ඡේද දෘෂ්ටිය කියන්නේ ආත්ම දෘෂ්ටිය. ඒ ආත්ම පලවන්නේ මොහතකට. රූපේ තියෙන එකන් ආත්මයක් පැනෙනවා. රූපේ විදිලිය යනවා. එදාට ඉවරයි. එන ජීවත් වෙලා ඉන්නේ කන්නේ තමයි මම ඉන්නේ. ජීවත් වෙලා ඊට පස්සේ මම ඉවරයි. දැන් උගුවේ දෙන එක ආවක තමයි අද කියන්නේ භෞතිකවාදී කියලා කියන්නේ ඒකටත්. භෞතිකවාදී අදහස කියන්නේ ඔයින් එහාට නෑ. මලට පස්සේ ඉවරයි. අන්න ඒ අදහස තමයි උච්ඡේද දෘෂ්ටිය. සාසන දෘෂ්ටිය කියන්නේ මම ඉන්නවා. රූපේ තුලයි ඉන්නේ. මා තුලයි රූපේ තියෙන්නේ. එහෙනම් සදාතනික ආත්මයක් තියෙනවා. ඒ ආත්මය තුල රූපේ තියෙනවා. ඒ රූපේ තුලේ ආත්මය රැගෙන ඉන්නවා. අන්න සදාතනික ආත්මය ගැන සාස්ත්‍ර දෘෂ්ටියට වැඩෙන. වේදනාව තුලයි මම ඉන්නේ. තව කෙනෙක් කියනවා. මම තුලයි වේදනාව තියෙන්නේ. මම නැහැ වේදනාව. එහෙනම් වේදනාව දැනෙන්නේ මම තුල ඉන්නේ ඉඳන්. මම එකින්නේ හිඳයි වේදනාව දැයි. ඔය අදහස ගන්න. සංඥාව තුලයි මම ඉන්නේ. සංඥාවට නෙමෙයි මම කියන්නේ. සංඥා ඇතුලේ මම කියන එක නයි. මා කියන එක නතුලයි සංඥාව තියෙන්නේ. අන්නේම ගන්නවා. සංඛාර තුලයි මම ඉන්නේ. මා තුලයි සංඛාර තියෙන්නේ. විඥාන තුලයි මම ඉන්නේ. මා තුලයි විඥාන තියෙන්නේ කියලා. ඔය ආකාරයෙන් ගන්නවා. එතරම් හතර ආකාරයක ගන්න. එතකොට රූපේ මම මම රූපේ, රූපේ තුල මම, මා තුල රූපේ. ආත්ම දෘෂ්ටියකින් විතරක් සාසර දෘෂ්ටිය දෙකයි, උච්ඡේ දෘෂ්ටිය දෙකයි. ඔන්න ඔය ටික ගත රූපේ පිළිබඳ හතර පොළක ආත්ම අවස්ථා. වේදනාව මම, මම කියන්නේ වේදනාව. වේදනාව තුල මම, මා තුල වේදනාව. උච්ඡේ දෘෂ්ටිය දෙකයි, සාසර දෘෂ්ටිය දෙකයි. දෘෂ්ටි දෙකේ වැස ආත්ම මුල් කරගෙන. ওই දින සංඥා, සංකාර, විඥාන කියන මේ පහට ආත්ම දෘෂ්ටි හතර ගානේ 20ක් වෙනවා. මෙන්න මේකට කියනවා වීසදි විද සක්කාය දිට්ඨිය. ආත්ම වශයෙන් ගත්තේ මොකද්ද? විග්‍රහ කරලා බලාගෙන යනකොට රූපයෙන් තොරව, වේදනාවෙන් තොරව, සංඥාවෙන් තොරව, සංඛාරයෙන් තොරව, විඥාණයෙන් තොරව තවත් යමක් පැනෙවනං ඒ මොකටද පැනෙවෙන්නේ කිව්වොත් අවිෂේ කර්ණකටයි. ඊතර මේ සක්කාය දිට්ඨිය කියන්නේ ඔන්න ඔය ටික. දැන් මෙතන ගත්තාම විචිකිච්ඡා කියලා වචනයක් තියෙනවා. අපි විස්තර ගත්තේ කාය සත් කියන දෘෂ්ටියේ වැතුනාට පස්සේ ඔක්කොම ඉවරයි. ආත්මයක් ගැන බලවන්න తాවකාලිකව හරි සදාතනිකව බලන්නේ මොකද ආත්මයට බලවන්න දිනුනේ. අවිෂේ කරුණා පිළිබඳව කියන කියමනක් නිසා ඊට පස්සේ රූපයි වේදනායි සංඥායි සංඛාරයි විඥානයි කියන මේ ටික අත්හැර තවත් ආත්මයක් යම්තනක බලවනවා. අවිෂේ කරුණා බලවනවා මිස ගෝචර වෙච්ච විෂේ ගෝචර කිසිම එකක් බලවන්නේ නැහැ. එහෙනම් ඔය විතර බලවන්න පුළුවන් මම බලවන්න දෙයක් නැහැ. මම යන හදාගත දෘෂ්ටියක් යම් කිසි ක්‍රමවේදයක ක්‍රියාත්මක වීම නිසා ගිනි පෙනෙල්ල කරකවනකොට ගිනි වලල්ලා පේනවා. පෙනෙන මායාවට ගිනි වලල්ලා කියලා කිව්වා වාගේ. අපි රැවට එනවා මම කියන සංඥාවට. මම කියන එක හැදිලා තියෙන්නේ ඔය රූප වේදනා සංඥා සංකාර විඥාන කියන හේතුඵල පරම්පරාවේ මායා දර්ශනේ. මායා ඇඟීම. ඕක දැක්කාට පස්සේ එහෙනම් මම කියලා, මගේ කියලා, මගේ ආත්මය කියලා ලෝකයා හිතන දෘෂ්ටියෙන් ගන්න එකක් නැහැ නේ කියලා දැක්ක දාට සංකාය දිට්ඨිය ඉවරයි. හැබැයි මම යන සංඥාවෙන් කතා කරනවා. කතා කිරීමෙන් මගේ කියන රහතන් වහන්සේ මම කියනවා මගේ කියන ලෝක සම්බත භාෂාවෙන් කතා කිරීමක් වශයෙන් කතා කරන්න එහෙම නැතුව ප්‍රමයන් නැති නිසා නව මම කියන දෘෂ්ටිය උන්හතිලට නැහැ සංඥාවක් නැහැ ඒකයි විනස ඉතින් ඒතර මොකද දෙන්නේ මේ විචිකිච්ඡා කියන වචනයක් තියෙන මේ විචිකිච්ඡා කියන වචනේ අද කියන්නේ සැකයේ කියලා සැක කියන වචනේ අද පේනනා විදිහට බුදුරන් වහන්සේ දේශනා කරනවා ඔබලා සැක කළ යුතු තරම සැක කළා බොහොම හොඳයි කියලා ප්‍රශංසා කරුත් සැක කරන්න ඕන දෙන සැක කළා කරීතන කරන්න ඕන හැබැයි ඒක පාපයක් නෙමෙයි විතිකිච්ඡා කියන්නේ සැකේ කියලා ගත්ත කලින් ප්‍රශ්නේ වුණා ඊට පස්සේ විවිධ ප්‍රශ්න ඇති කරනවා සෝවාන් ඵලයේදී සැකේ දුරු වුණා මහානාම සාක්‍ය කුමාරයා බුදුරන් වහන්සේලාට ඇවිල්ලා අහනවා ස්වාමීනි මේ ඇත්තාලට ගියාම අස්සල්ට ගියාම කලවිදියේට ගියාම ඒ වේ ඇති වෙන පන්න නිසා මගේ ඇති වෙන මානසිකත්වයේදී බුදුන් කරේ දහම් කරේ සමුන් කරේ මට කිසිම ඒ හැඟීමක්වත් එන්නේ නැහැ ඒ විලාසේ මනස මහ ව්‍යාකූල වෙනවා ඇලෙන ගැටෙන සත්‍යයන්ටපත් වෙනවා එහෙම විලාසට මට බය වෙනවා මෙහෙම මොකද මම මළොත් එහෙම අපායයි කියේ අපායේ සාධාරණ විදහසෙලයි දු හත් අරුදී එන සෝවාන් ඵලයේපත් වෙලා ඉන්න කුමාරී මහානාම සාක්‍ය කුමාරයා ඒ සාක්‍ය කුමාරයා සැක ඇති වෙනවා කියලා බුදුරණන් අහසට කිව්වා. ඉතින් එයා සැක ඇති වෙනවා නම් විදිකිච්ඡා දුරු කළා නිසෝවාන් කියන. ඊට පස්සේ බුදුරණන් අහතේ මහානාම බය වෙන්න එපා මහානාම බය වෙන්න එපා ඔබ කවදා දුක తీ දියන්නේ නැහැ. යන්න හේතු නැහැ. බුදුන් කෙරෙහි අතර ප්‍රසාදයක් දහම් කෙරෙහි අතර ප්‍රසාදයක් ඕනේ පිළිලා තියෙනවා. සමුන් කෙරෙහි අතර ප්‍රසාදයක් පිළිලා තියෙනවා. අරියකාන්ත දිනේ යුක්තයි. ඔබට කවදාවත් එහෙම එක හේතු නැහැ. විශ්වාස කරේ නැහැ දෙවියන් වතාවෙත් එදියා කියලා නෝ. ආයි දවසක් ඇදී. අර පන්නේම ආයි දා. සාමීනි මෙතනින් නෙවර මේ දින ප්‍රහාදිය මට නැහැ. ආයි දෙවියන් වතාවලත් කියනවා. බුදුරන් වහන්සේ මහානාම ගිය වෙන්න එපා එහෙම එකක් වෙන්නේ නැහැ. දෙවියන් වතාව කියලා පිළිගත්තේ නැහැ. දැන් බුද්ධ දේශනා පිළිගත්තේ නැතු වෙච්ච දෙවියන් වතාව තුන්වෙනි වතාවට ඇදී කියනවා. මහානාම අර පෙනෙන සල්ගත් එකට ධර්මාවි සමීරේ පත් වෙලා කියලා මම ප්‍රතිඥාවක් දුන්නෝ. සියා කවුරුද නිර්පත්‍රිද සල්ගහ ජීවත් වෙනවා. මිනිස්සිය ගැන කවර කතාවද? මහානා බය වෙන්න පාව යන්නේ. තුන්වෙනි වතාවට එච්චර දැඩි කරලා කිව්වට පස්සේ තමයි සැනසුනේ. දැන් ඊතර සැකයක් නැහැ කිය මොකද්ද නැති කරව සැකේ? තමන් අපායයි දන්නේ නැහැ කියලා සැකයක් ආවිල්ලා තුන් වතාව බුදුන් වහන්සේ වදින්නත් පිළිගන්න තුන්වෙනි වතාවල කිව්වන. මහානාම සෝවාන් වෙලා ඉන්නකොට නැති කරව විදිකිච්චා මොකද්ද? ඒක නැතරව නැහැ. ආයි විදිකිච්ඡා සාගත හිතා පහළ වෙන්නේ නැහැ. ඒක සෝවාන් ඵලෙදි මේ කරා. සිත් 89ක් පහළ වෙන එකකින් නැති වෙන සිත් වලට අහු වෙනවා ලෝභ සිත් වලින්, අකුසල් සිත් 12කින්, මෝහ සිත් දෙකකින්. විදිකිච්ඡා සාගත හිත නැති වෙනවා සෝවාන් ඵලෙදි. අපි ධර්මයේ විග්‍රහ කරමු. නැ විදිකිච්ඡා හිත නැති වුණා නම් සැක නැති වුණා නම් ආයි සැකයි කියනකොට මොකද තියෙනවා විදිකිච්ඡා කියන්නේ. සැකේ නම් නැති වෙලා තියෙනවා. අපායයි දෙකම සැකයි. ඒක තිබිලා තියෙනවා. නැති වෙන විදිකිච්ඡාව මොකක්ද? කාංකා විදිකිච්ඡා පතන දිගක් තියෙනවා. කාංකා යන්තරකදී විදිකිච්ඡා එතන. කාංකා කියන වදනේ තද සෝලා ගන්න බෑ. මොකද හේලා අටුවා නැති නිසා. ඒකට පස්සේ දුන්න අර්ථය තමයි දැනගන් ගේන්නේ ආචාරවාදියක් වශයෙන්. අපි ওই භාෂාව වෙනවා ඒ වචනේ. ක අංකා කියන එක තමයි කංකාගේ ක අංකා කංකා වතේ හැදිලා තියෙන නිරුක්තිය අංකයක් දෙන්නේ නැහැ අංකයක් තරක් නැහැ ඒක ගණන් ගන්නේ නැහැ අංක කිය ගණන් ගන්නෙ නැහැ ක අංක ගණන් ගන්න නැහැ කියන එක මොනවද ගණන් ගන්නෙ බුදුන් කියලා කෙනෙක් ගණන් ගන්නේ නැහැ දහම් කියලා සංඝ කියලා ගණන් ගන්නේ නැහැ ඕපොරු කතා කිය මොනවද කවුද ගණන් ගන්නේ දැන් ඔය පුදුයන් ප්‍රകൃති මානසිකත්වයක් ඇති වෙන්න පුළුවන්. අනිත්‍ය කියන එක නිත්‍යයි කියලා හිතාගෙන සංඥාවක් නැති වෙන්නේ කොහොමද? දුක සුඛයි කියන හිතාගෙන මුලාව නැති කරන්නේ කොහොමද? අනත්ත දෙයක් අත්තයි කියලා සංඥාවක් නැති කරගන්නේ කොහොමද? ඔහු හිතන්නේ විපල්ලාසෙයි. විපර්යාසෙ විදියට. ඔහු කටයුතු කරන්නේ කොහොමද? හිතෙන් කයින් වශයෙන් යම් විපර්යාස මානසිකත්වයක් ඇද්ද ඒ පුතාජන මානසිකත්වයෙන් තමයි ඔහු කටයුතු කරන්නේ. එනම් ඔහුට කවදාවත් විකෘති කටයුතු වලින් බේරෙන්නේ නැහැ. විදි කිච්ච කියලා කියන කිච්ච ගැන කෘත්‍යය. විකෘති කරගත්ත ක්‍රියාකලාපින් බේරීමක් නැහැ. මොකක් නිසාද? බුදුන් ගණන් ගත්තේ නැත්නම් තාවකාලිකව බේරෙන්න බැහැ. දහම් සංගම් ගණන් ගන්නේ නැති කෙනාට ಗುಣ නැහැ, ಗುಣ පිළිගන්නේ නැහැ. එහෙනම් එයා මොකද පිළිගන්නේ නැත්තේ? එයාට මේ ලෝකේ හරි වටිනවා. බුදු ගුණ, දහම් ගුණ, සංඝ ගුණ පිළිගන්න කැමතිත් නැහැ. ඔහුට ඊට වඩා වටිනා දෙයක් මේ ලෝකේ පංචකාමී. මෙන්න මේක පිළිටවා ගත්ත කෙනා කංකා කරනවා. ඒ කියන්නේ තැනක් දෙන්නේ නැහැ. බුදු දහමට තැනක් දෙන්නේ නැහැ. සත්‍යයට තැනක් දෙන්නේ නැහැ. ඔහුගේ බලාපොරොත්තුව ඔහුගේ මිසදිටුවෙන් ආපු ඩිගමනි. ඒක විකෘති. ඒකෙන් කියන සියලු කටයුතු විදිගිච්ඡා. කංකා විදිගිච්ඡා පව් කිවි ඔන්නෝකයි. ඔහුගේ නිවාරණය කිවිත් ඕකයි. ඉතින් අද විදිගිච්ඡා කියන්නේ සැකය කිව්ව. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා සැක කරලිදී දෙන සැක කරන්න. සැක ඇති කරනවා නම් සැක නැති වෙනකම් බලහන්. සැක නැති කරගන්න. සැක තියෙනවා නම් කල්යාණ මිත්‍ර සම්පත්තිය ඒක නැති කරගන්න. ඒක දහමගේ වැරෙන්න හේතුවක් වෙනවා. බොරුවට එහෙම පිළිගන්න එපා. තේරුම් ගන්න දේ පිළිගන්නත් එපා. මහන්නේ අවිද්‍යා පත්‍යෙන් සංඛාර වේ, අවිද්‍යා නිරෝධයෙන් සංඛාර නිරෝධ වේ කියලා. ඔබලා තමයි යම් ධර්මයක් දේශනා කළා. ඒ දේශනා කරපු ධර්මයේ ඔබලා පිළිගන්නේ මං කිව්ව නිසා. මට තියෙන ගරු බයකටද? ප්‍රශ්න කළොත් මම විහෙතරපත් වේ කියලා අහන්න නැතුව තියනවාද? නිහඬ වෙලා ඉන්නේ ඇයි? ඒක හේමමයි කියලා අපි සැක නැතුව ඉඳකෝ තේරෙනවා. ඒ නිසා නිහඬවයි. වාමේ සංඛාරපත්‍යෙන් විඥාන වේ, සංඛාර නිරෝධේ විඥාන නිරෝධ වේ කියලා දාමක් මම දේශනා කරලා තියෙනවා. ඔබලා ඒක පිළිගන්නේ මම කිව්ව හින්දා. නැන මට තියෙන ගරු බයකටද? නැන ප්‍රශ්න කළොත් තථාගතයන් වහන්සේ විහෙතරපත් වේ කියලා හොඳ නැහැ කියලා එහෙම ඉන්නවා. එහෙම නම් ඉන්න එපා. එහෙනම් ඒ තුරු කරමු. සම්පූර්ණ කාරණේ ඇතුළත් අපි නම් බුදුහාමුදුරුවෝ කියන නිසා පිළිගන්නවා කියලත් හරියන්නේ නැහැ. එහෙනම් යථාර්ථයේ දකින්න නම් මොකද කරන්න ඕනි? ඒක තමාගේ ඥාන ගෝචර වෙන්න ඕන. ඒක ශ්‍රාවක ගෝචර දහම කි දේශනා කළාට පස්සේ. එනිසා බුදුරන් වහන්සේ දේශනා කරන තමන්ගේ ඥානීට ගෝචර කරගන්න. අන්ට වහල් වෙන්න එපා. මම කිව්වට ගන්න එපා. එහෙම අරගෙන හරියන්නේ නැහැ. කල්පනා කරලා ඉඳන් නිගමනය කරගන්න තමන්. එතකොටයි සැක නැති වෙන්නේ. නිසක වෙලා හිටන් තේරුම් ගන්න පුළුවන්කම ලැබෙනවා. එතකොට දකින්න අනිච්ච අනිච්ච හැටියට, දුක දුක හැටියට, අනත් අනත් හැටියට, අසුභ අසුභ හැටියට. ওই දෘෂ්ටිය සුද්ධ වුණා. මිත්‍යා දිට්ඨිය වෙන් වුණා. අන්න එතනපත් වුණාම විපෘති කටයුතු ඉවරයි. ප්‍රകൃතියේ වයින්නවා මනස. ප්‍රകൃතිය මොකද්ද? අනිච්චයි දුක්ඛයි අනත්තයි අසුභයි. ලෝක ස්වභාවය ඔක්කයි. ඕක පළමු දැක්කම පස්සේ දැන් ආයෙත් හැරියා. නිච්චයි සුඛයි අත්තයි සුභයි කියලා වහින්ද වෙයි. සත්‍යයන්ව දැක නිසා. සෝවාන් පුද්ගලයේ අනිච්චදේ නිච්චයි කියලා නිගමනය කරනවා කවදාවත් වෙන්නේ නැහැ. හේතු නැහැ කියලා වෙන්නේ. දුක්ඛදේ සුඛයි කියලා නිගමනය කරනවා කියන එක වෙන්නේ නැහැ. අනත්ත අත්තයි කියලා නිගමනය කරනවා කියන එක වෙන්නේ නැහැ. අසුභේ සුභයි කියලා නිගමනය කරන්නේ දෘෂ්ටි ගන්න බෑ. ඒ දෘෂ්ටියට එන්න බෑ නැවත වතාව. කියලා දේශනා කරනවා. මෙන්න මේකයි ඇති වෙන විතිකිච්ඡා කිව්වේ මෙන්න මේ தත්තරපත් වෙන්නේ නැති. විපෘති විදියට කටයුතු කරනවා. අනිච්ච දුක්ඛ අනත්ත කියන එකට නිත්‍ය සුඛ අත්ථ සුභ කියන මේ කාරණා විපරීත දෘෂ්ටියෙන් ගන්නවා. ඒ පුතඥයාගේ මනස. පොඩේ විදිකිච්ඡාතිය. විදිකිච්ඡා නැති වෙනකොට අනිත්‍ය දුක්ඛ අනාත්ථ අසුභ කියන මේ ලෝක ධර්මතාවයේ යථා ස්වභාවයේ යථාර්ථයෙන් මේක මෙහෙමයි කියලා හිතන් දෘෂ්ටිගත වෙන්නේ නැතුව මේ සම්මා දිට්ඨියෙන් දකින්න. සම්මා දිට්ඨියෙන් දැකපේ කායි විනාශ වෙන්නේ නැහැ. ඥානෙ පහළලා තියෙන්නේ සෝවන් බුද්ධලයට. මේ සීලබ්බත පරාමාස කියලා කියන්නේ වෘත පරාමර්ශණයෙන් නිවන් දකින්න හද. උරුස පරාමර්ශනය කියලා නිවන් දකින්නේ කොහොමද? බුදුරජාණන් වහන්සේ මම කිව්වල ගන්නත් එපා, මං කිව්ව පළියට පිළිගන්නත් එපා. ඒක වැරදි කිව්වා නා. ඉතින් මොන වෘතියද ගන්න? බුදුරජාණන් වහන්සේ වෘතයක් පනවනවා. මෙන්න මෙහෙම කරන්න. මෙහෙම ඉන්න. එහෙම කණිවොත් ඒ බුදුරජාණන් වහන්සේ කිව්වල ගත්තොත් හරියනවා. එහෙම ගන්න එපා කියලා තියෙනවා. මම කිව්වල කරන්න එපා. හිතලා වරන්න පුරුදු වෙන්න. එහෙනම් කිව්වට කරන විදිහට පොත් ලියා දින්න විපරිත වෙන්න පුළුවන්. ඒකත් හරි භයානකයි වර්තාව වෙන්න ඕන. සමාජයේ දහම් කියලා දහම් කියලා ගේන්න පුළුවන්. ඒ වගේ අවස්ථාවක බුදුරණන් වහන්සේගෙන් අහනවා ප්‍රජාපති ගෝතමින් වහන්සේ ස්වාමීන් දැනටම ඔබ වහන්සේ කියපු දහම් විපරීත කරලා මේ දේශනා කරනවා. මතු පත්‍යම ජනතාව කොහොමද සුද්ධ ඇති ඔබ වහන්සේ කියපු දහම දැනගන්න. මේ වුණා අපි දැනට. මේ ප්‍රඥාහරි ගෝතමී එක ඉතර ප්‍රඥාන් නෙමෙයි. යම් මගක් ඇසුරු කරනකොට රාග දේශ මොහ නැගෙනවා පේනවනම් ඒ බුද්ධ වදන නෙමෙයි. රාගක්සේ දේශක්සේ මොහක්සේ දෙහි තිනවා පේනවනම් ඒක අනුගමනය කරන්න. අනික බුද්ධ වදන මේක අයි කරන්න. පාසම ප්‍රභයා පැහැදිලිව දේශනා කරලා තියෙනවා. එහෙනම් තමා ඥානවෝචිතරම තමා තෝරා ගන්න බුද්ධ වචන. බුද්ධ වචනයක් නම් ඇසුරු කරනකොට රාගක්සේ දේශක්සේ මොහක්සේ දෙහි තින මාධ්‍යයක් වෙන්න ඕන. ඒවයි බුද්ධ වදන. ඉතින් ඊතර මොකද වෙන්නේ? වෘත පරාමාර්ථයෙන් නිවන් දකින්න පුළුවන් කියලා බුදුරන් වහන්සේ පෙන්නලා නැහැ. බුදුරන් වහන්සේ දේශනා කළේ මොකද්ද? ප්‍රඥාවෙන් දහම් විමසලා නොනී තේරුම් ගන්න. තේරුම් මරන් ඉවරයි නම් අනුගමනය කරන්න. තේරුම් ගත්තද? කාගේවත් කියන මොන අනුගමනය කළා හරියන්නේ නැහැ. මේකයි බුදුරන් වහන්සේ පෙන්නලා දුන්නේ. පානාති පාතෝ භික්ඛවේ අධම්මෝ. පානාති පාතා වේරමණී ධම්මෝ. ඒක අධර්මයක් ධර්මයක් කියලා බුදුරන් වහන්සේ කිව්වට නෙමෙයි හිතලා බලන්න. පානගතේ අධර්මයක්ද ධර්මයක්ද? පාලගතේ වෙන්නීම අධර්මයක්ද ධර්මයක්ද? ඒක මේ හිතලා බලන්න. අධම්මෝද භික්ඛවේ වේදි සබ්බෝ. මානමේ අධර්මී අධර්මයේ දැනගන්න. ධම්මෝද යථා ධම්මෝ යථා අත්තු. ධර්මී ධර්මයේ හැටි දැන අර්ථවත් දැනගෙන තථා පරිපදී ධම්මදී ඊට පස්සේ පිළිපදින්න. මෙන්න පිළිපදින්න එක තමයි ඥානව තෝරාගින් ඥානියෙන් තෝරාගිනයි පිළිපදින්න කියන්නේ. එතන ප්‍රඥාවෙන් කාරණේ තෝරාගත්තාට පස්සේ ධර්මී පිළිදලා. ධර්මානුකූල ප්‍රතිපත්තිය කියන එක එකක්. කවුරුවා කියපු වත් පිට වත් පස්සේ යන එක තව එකක්. වත් පස්සේ ගිහිලා නිවන් දකින්න බෑ. ප්‍රඥාව පුබුදවලා ප්‍රඥාවේ කර්ම දැනගෙන ලෝකේ අසාරත්වයේ විදිහ කියලා නිවන් අවබෝධ කරගන්න. අද වෙනකොට ඔක අනිත් පැත්ත ගහලා ගාතුලට තියෙන්නේ වත් පිළිවෙත්. වත් පිළිවෙත් කියන එක නෙමෙයි ඔය හැම එකම පෙන්වන්න ඕනේ. මොකද්ද මේක තියෙන ප්‍රඥා පැත්ත? කොහොමද මේකින් නිවන් මාගේ එන්නේ? මල් පූජා කරන එක, වහන් පූජා කරන එක, සුවඳ දූප පූජා කරන එක වත් පිළිවෙතක් වශයෙන් කියලා මේ ප්‍රඥාවෙන් ගෝචර දාන. ඒක වෙහිලා ගියල පස්සේ නිවන් නැහැ. මේ කොච්චර මල් පහ පූජා කරලා උරු ගන්න ගත කරලා මැරෙල යනවා. නමුත් නිවන් මාගේ වෙහෙන්නේ එහෙමයි. ඉතින් ඔක තේරුම් ගන්න ඕනේ ක්‍රමයකට. වෘත පරාමාසිනී නිවන් දකින්න බෑ. බෞද්ධ වෘත කියලා මුතු එකක් නැහැ. කොහොමත් වෘත පරාමාසිනී නිවන් දකින්න පුළුවන් කියලා බුදුරණන් ආතී දේශනා කරන්නේ කොතනකොට. නිවන් දකින්න අවශ්‍ය නම් ප්‍රඥාවෙන් ධර්මයේ ධර්මයේ හැටියට දැකලා අර්ථවත් දකින්නකොට තමන්ටම තේරී කල යුතුනකොලයි. මොකද කරන්න ඕනේ? මොකද නොකරන්න ඕනේ? අන්න එක දැනගන්න. අදින්නා දානං ධික්කවේ අදම් අදින්නා දානා වේරමණී දම් අදම්මෝද වික්කවේ වේදි තබ්බු ධම්මෝද යථා ධම්මෝ යථාතෝ තථාපටිපදී තබ්බන් මානි අදින්න අදත්තා දානි අධර්මය අදත්තා දානි වෙන්නීම ධර්මය අධර්මයේ අධර්මයේ හැටියට දැනගන්න ඕනේ. සීකර තේරුම් ගන්න. ධර්මයේ ධර්මයේ හැටියට මලා නුවණින් තේරුම් ගන්න අර්ථවත් වටහාගෙන ඊට අනුව පිළිපදින්න. කවුරුවා කිව්වන්නේ කාමීසු මිච්ඡාචාරා භික්ඛවේ අදම්මෝ කාමීසු මිච්ඡාචාරා වේරමණී ධම්ම. ඔය විදිහේ ඔක්කොම යන දස අකුසලිය ගැන විග්‍රහ වෙනවා. අදම්මෝද භික්ඛවේ වේදි තබ්බෝ ධම්මෝද යථා ධම්මෝ යථාතෝ තථාපටිපදී තබ්බා. ඔය කෙනේ කාමීත්‍යාචාරය ධර්මයක්, කාමීත්‍යාචාරයෙන් වෙන්නේම ධර්මයක්. අධර්මී අධර්මී හැටියට දැනගන්න, ධර්මයේ ධර්මයේ හැටියට දැනෙන අර්ථවත් තේරුම් ගන්න ඊට අනුව පිළිපදින්. ප්‍රඥා ගෝචර ධර්මකට අනුව පිළිපදින්නයි ප්‍රඥා මුල් කරලා පටන් ගත වැඩ පිළිවෙලකින් වෙන්නේ නිවන් දකින්න. ඒකයි මේ කාරණේ. ඉතින් පංචශීල ප්‍රතිපත්තිය කියලා කියන්නේ අද හදාගත්ත ප්‍රතිපත්තිය නෙමෙයි කියන්නේ. පංචශීල ප්‍රතිපත්තිය රකින්න කියලා දස අකුසල් පිළිවඳ පරස්ස ආකාරයෙන් ගලින්න ඕන. පහක් හරියන්නේ නැහැ. පහක් රකින්න ඕන. පහ රකින්න ඕන. පහ 50ම වහගෙන පහකින් රකින්න ඉඳන් වීරින්නාද පන්තිල් කීකී. දැන් විග්‍රහ කරලා දෙන්න වෙනවා. වයින්ද පුළුවන් සමහර අය දොස් කියන අමුතු ආගමක් නැහැ. බුදුගණනාති දේශනා කරපු ධර්මයේ තියෙන දැන් පාර කියන්න පුළුවන්. අරගෙන බලන්න. පටිදම්බිදා මග්ග ප්‍රකරණී ගන්න. අරන් බලන්න. නිද්දි ප්‍රකරණය ගන්න බලන්න. පිටකෝප දේශේ මේ පොත් තුනේම ගැළපෙන දැන්වල තියෙනවා. ඔය දහ විග්‍රහ කරලා. ඔය තමයි මූලික අටුව. ඒ අටුව විග්‍රහ කරලා මොකද ඔක තියෙන්නේ? පන්සිල් මොන කිං සීලා. සීලේ නම් කුමක්ද? පහණ සීලං, වීරමණී සීලං, චේත්‍රා සීලං, සංවර සීලං, අවිතික්කම සීලං. සීල් පහයි. මොනවද ඒ පහ? පහණ සීල, වීරමණී සීල, චේතනා සීල, සංවර සීල, අවිතික්කම සීල. කොහෙද මේ තියෙන්නේ? ප්‍රාණඝාතයේ පිළිබඳ පහණ සීල, වීරමණී සීල, චේතනා සීල, සංවර සීල, අවිතික්කම සීල. අදත්තා දානී පිළිබඳ පහණ සීල, වීරමණී සීල, චේතනා සීල, සංවර සීල, අවිතික්කම සීල. කාම මිත්‍යාචාරය පිළිබඳ පහන වීරමණී චේතනා සංවරයිතික ඒ කාමීසු මිත්‍යාචාර වීරමණී ශික්ෂාපදී පංසීල්ලි මුසාවාදා වීරමණී ශික්ෂාපදී පිළිබඳ පහන වීරමණී චේතනා සංවරයිතික ඒකේ පංසී තිසනා වාචා වීරමණී කියන ශික්ෂාපදී පහන වීරමණී චේතනා සංවරයිතික පරසා වාචා සම්පප්පලප අවිජ්ජා ව්‍යාපාද මිත්‍යාදිත්‍ය කියන මේ දස අකුසලයේ පිළිබඳව එකෙන් එකට පහන වීරමණී චේතනා සංවර අවිතීකම කියලා සිත් පහක් තියෙනවා. මේකෙන් කියනවා 10 පංසීල්. ඉන් 10 පංසීල් තෝරා ගන්න ඕනේ විදිය. ඒතර පංසීල් 10 ගණන් 50 සීල් වෙනවා. දැන් මම ඒකයි කිව්වේ. වැඩිද මිනිහෙකුට රෙද්දා තුසගෙන හොඳට කුණු හරින් බැනවල බල මම පංසීල් රකින්නේ කෙනෙක්. තෝ ඉතාලේ තියෙන කවුරු කියලාද කියන්නේ බෑ. හොඳ කුණුහරුපියගේ රෙද්දා තුසගින බයි. කොහොමද පංසීල් රකින්නේ? බල මම සතු මෙරිවත්. මම හොරකම් කරනවද? මම කාමයේ වර්ග වැදිරන්නේ නැහැ. මම බොරු කිරක් නැහැ. මම මත්පැන් වීලක් නැහැ. මේ තොර බයින්නේ. කුණුහරුමින් බයි. මම පරසවදෙන්නේ කියන්නේ. මම බොරු කියන්නේ. හතුම් වරන්නේ නැහැ. හොරකම් කරන්නේ නැහැ. කාමයේ වර්ග වැදිරන්නේ නැහැ. බොරු කියන්නේ මත්පැන් වර නැහැ. ඌ නිර්වාත්ව ඉදගෙන රෙද්දා තුසගින කුණුහරුවෙන් බයිනා මිනිහෙක්. පංච දුචාති වෙංගලා උසුචාති ඉන්නේ කිදද? පුර සිල් තියනවාද? අපුරු පංසීල් දැන් ඔය දීලා තියෙනවා. පංච සීල ප්‍රතිපත්තිය කීකේ දෙන්නේ මොන සීල්ද? පංසීල් තියෙන දස අකුසල් පිළිවද. දස අකුසල් වල පහන සීල එන්නේ කොහොමද? ප්‍රඥාවේ දේශනා කරලා තියෙනවා. මෙන්න මේ සීල් පහ දස අකුසලේ 50ක් වෙන මෙන්න මේ සීලේ නිවනට හේතු වෙනවා. විරාගයට හේතු වෙනා නිරෝධයට හේතු වෙනා උපසමයට සංසිද්ධියට හේතු වෙනවා. මෙන්න මේකයි නිවන් දකින සීල් කියලා පැහැදිලිව දේශනා කරලා තියෙනවා. ඒ සීල් පැත්තකින් තියෙන පංච දුචක්තියේ පංසීල් කීයක ඉන්නවා. පංච දුචක්තියේ වැලකෙන එක රජවරු පනෝපු රටපාලනය කරගන්න පහදවල පනෝපු විධාන පහක් ඔය තියෙන්නේ. ඔබ දේශනා කරලා තියෙන්නේ ওই පහ බැනිවේ කවුද? සක්විති රජුරෝ සක්විති රජකමින්. අර යාණී නැගලා හිටන් රටකට ගියා මේ රටේ ඉන්න මේ පුණ්‍ය එක්දියට යටත් වෙලා ඒ රටේ රාජ්‍ය බාර දෙනවා. බාර දුන්නට පස්සේ ඒක ආයි අරගෙන ගියන් ඒක මුක්ති විඳින්නේ නැහැ වෙනම. ඔබලාගේ රාජ්‍ය ඔබලම මට බාර දුන්නා. එහෙනම් මගේ අනපනක් පිළිපැදලා ඔබලම රාජ්‍යය කරන්න. මොනවාද? සතුන් අරන් දෙපා. හොරකම් කරන් දෙපා. කාමී වර්ධව ඇතිරෙන් දෙපා. බොරු කියන් දෙපා. මත්පැන් බොන් දෙපා. ඔය පහරක් කියන ඔබලම ඔය රාජ්‍ය රාජ්‍යය කරගන්න. ඔන්න මගේ නීවේ විතරයි කියලා යනවා. ඔය දෙකකින් ලෝකේ තම අනවන්නේ ඔච්චරයි පහ. මෙන්න මේකට කියනවා රජුරුව සක්විති රජුරුව පනවපු පංච දුචාර්තියේ වැලකින රාජ්‍ය කර පල්ලා කියලා පනවපු අවවාද අනුශාසනාව. ඔන්න ඕක තමයි රාජ පරම්පරාවෙන් ඇවිදිලා හිටන් ලෝකේ පංචීල් කියලාද හදායන් තියෙන්නේ. බුදුරන් වහන්සේ පැනව පංචීල් වෙයිලා ගියා. ආර්යාගේ පංචීල් නම් සෝවාන් පුද්ගලයාගේ නිත්‍ය සීලයේ පංච සීලය කිව්වගෙන ඔය රජවරුන්ගේ පංචීල් කියන පංච දුචාර්තියෙන් අහ කෙනෙක්ව පද පහ වැනේවි. පන්වාගෙන මේක පංච සීල ප්‍රතිපත්තියකේ උඩ දාගෙන ඉන්නවා. පන්සිල් වෙයිලා. මේ කවුද පන්සිල් එක හදාගත්තේ? ඒක නේ කොහෙද ඉන්නේ එක්කෙනෙක්ව? පදනික සමාදන් වෙලා ඉන්න. එක පදයක්වත් රැගෙන දෙන්න ආවෙත් නැහැ. රැගෙන්නේ කොහොමද? රාගත් එහෙමයි, දේශත් එහෙමයි, මෝහත් එහෙමයි. ඒක හරින යථා භෝධිය ලැබෙච්චෙන්නේකුත් නැහැ. කොහොමද ඇවිල්ලා ඉන්නේ ඉතින්? යථා පස් පව් තියෙනවා, පන්සීල් තියෙනවා. පන්සීල් කියන එක යම් සමාදානං තං වතං සංවරට්ඨේන සීලං. යම් සමාදානයක් ඇදේ වතකි සංවරත්තේ පිහිටීමක් ඇදේ සීලේ. දැන් සංවරත්තේ පිහිටීමට සීල් කියනවා මිස වතකර සීල් කියලා නැහැනේ. එහෙනම් සීල් කියන්නේ සීල් සමාදාන කියන එක සීල් වත සමාදාන නෑ. වතක් සමාදාන වෙන්නේ සමාදන් වෙන්නේ සිල් වත. සංවරත්තේ පිහිටීම සිල් කියන. ඉතින් ඔබ දැනගන්න හරි ගැඹුරු විතර අමාරුවක් නෑ. යථාබෝධිය ලැබෙනකොට ওই සිල් පහ පිහිටනවා. මොනවාද ප්‍රාණඝාත කරන්නේ? අනිච්ච දුක්ඛ අනාත්ත අසාර රෝගී. මොනවා ලබා ගන්න සත්‍ය හිංසා කරන්නේ? ඒකේ තියෙන විතරකල් වැහිලා තිබිච්ච අපරාධේ පේන්න පටන් ගන්නවා. ඕක වැහිලා තිබුණේ ලෝකේ හරි වටිනවා කියන දෘෂ්ටිය නිසා, ආත්ම දෘෂ්ටිය නිසා. අර කියන සක්කාය දිට්ඨිය නිසායි වැහිලා තිබුණේ. ඒ තාකල් මරලා හරි කමක් නැහැ ලෝකෙම අයි කරගන්න ඕනේ. සම්පත් අයි කරගන්න ඕනේ. ඒ තරම් මට වටිනා සම්පත් උතරින් ඉන්නේ. පුතඥය. හොරමර ඕන හොරමර වංචාවක් කරලා හරි කමන්නේ මගේ බඩ බලා ගන්න ඕනේ. මං සන්තෝෂයෙන් ඉන්නේ මගේ දැන හදා ගන්න ඕනේ. මට කමන්නේ මොක කාලේ මොන වෙන ගිහිලා ගියාද. ඕන හොරමර වංචාගෙන මට ලැබෙනවා. ඔන්න ඔතන ඉන්නේ. සුරා සෝදු දුරාචාර මොනවා කරලා හරි කමක් නැහැ. මගේ ආස්වාද මම විඳින්න ඕනේ. බොරුවේ කොච්චර හවට්ලා හරි කමන්නේ අනු කොච්චර මේ ආශාව උනා කමන්නේ මගේ ජයග්‍රහණය මම ලබා ගන්න ඕනේ. ඒ ආස්වාද මම විඳින්න ඕනේ. මේ ලෝකෙ දින ආස්වාදය අත්හැරලා මට බැහැ. ඕන අසාධාරණයක් කරලා හරි කමන්නේ කාල කරදර නක් කමන්නේ මගේ එක විඳින්න ඕනේ. ඔන්න ඒ කාරණාවේ හිත වැඳගෙන තමයි ලෝකයා ඉන්නේ. කේලම් කියලා අනික හෙන ගහිලා ගියත් මට කමක් නැහැ. ඕම් විදිච්චා. මට ලාභයක් එනවනම් ඕම් ඉඩම දාලා ගියන පස්සේ මට ඉඩම හම් වෙනනම් ඕම් දෙගොල්ලෝම මම කොටවනවා. දෙන්නට දෙන්න කෙල්ලේ නම් ඔක්කොම ඉඩම දාලා ගියා ඉඩම් දෙකම වට එනවනම් කියන්න පුළුවන් හැමෝ කියලා මම කියලා කොටවනවා. අනික බලාපොරොත්තු ඒක අසාධාරණයක් වෙ ඉන්නේ. බැලලා පන්නන්න පුළුවන් නම් සැලපත්තු කරලා මරනවා ගහනවා කපනවා කොටනවා කියලා බය වුණා මු දාලා යනවනම් ඒක මට සම්පත් දෙනවනම් ඒකම අනික ගමනේ කියලා කොහරි බගි වැඩේ කරගන්න ඔකට එන ගිහිල්ලා ගියක් කමන්නේ. ඔන්න එන අදහස. වැඩක් නැති ප්‍රලාප කියනකොට මට හම්බේනවා නම් ගාන හොඳට මගේ පැත්තට ජයග්‍රහණ එනවනම් මං අනික ඔක්කොම රවට්ටනවා හොගිය කියලා. ප්‍රලාප කියන්නේ මුලාටපත් කරලා මගේ ජයග්‍රහණය කරගන්න. අලි දෙන්නම් කොටි දෙන්නම් ඔක්කොම දෙන්නම් ගේ හදලා දෙන්නම් ගේව හදලා දෙන්නම් කුඹර වතුරාරම් දෙන්නම් මේ පැත්තට මෙහෙම දියක් හදලා දෙන්නම් මට ඡන්ද දියක් කියලා කියන්න පුළුවන්. ප්‍රලාප. කොරන්න කියනවා කමන්නේ එන කොරන්න කියන එක කියලා ගත්තොත් ප්‍රලාප. හැබැයි මොන ප්‍රලාප කියලා ට්‍රැවට්ටුවක් කමන්නේ ප්‍රලාපේ මුලාකම තමන්ගේ වැඩේ කරගන්නවා නම් පුතඥයේ ගතියෝකයි. ඒව අසාධාරණයක් වෙන්නේ. ලෝභකම මාසතු සම්පත්තිය කෙරුවා දෙන්නේ. අනිකට වෙන්නත් ඒවා. මම පළවෙනි ඇයිද කෝටිපතිය වෙන්න ඕනේ. ඒක නම් කාටවත් දැනගන්න දෙන්නේ මේ තත්තරානාත්‍රි මට විසක් අනිකුට දෙන්නේ. අනිකුට ලැබෙන මගිට තියන්නේත් නැහැ. මෙන්න අනික අවිද්‍යාව. දැන් ලෝභ ස්වභාවිකේ ඕකයි. ඒ වගේම මට විරුද්ධව නැගුණොත් කපලා කොරලා මරලා දමලා පරම්පරාව විනාශ කරලා මම ජය ගන්න. ජය ඒතරම් වටිනවා. අර සාපේ බීන්නේ අපරාධේ බීන්නේ. ව්‍යාපාද. මිත්‍යා දෘෂ්ටි. කවුද පිළිගන්නේ? බුදුන් පිළිගන්නේ කවුද? දහම් පිළිගන්නේ කවුද? සංඝ පිළිගන්නේ කවුද? අම්මා තාත්තා කියලා ලොකුකම් පිළිගන්නේ කවුද? ඕම් අපි හදන්න මොකද හැදෙන්නේ? බල්ලෝ බලන්නත් ඒ ඉදිරියට සංවාසි. ඒ මේ හැදුනහම අපි හැදුනම නිසා කොහොම කොහෙද අපි හැදුනේ? ඔය ජාතිය එක එක තර්කවාද ගෙනහල්ලා අම්මේ තාත්තා කියලා විශේෂ පුද්ගලෙක් නැහැ. ඔය ජාති වශයෙන් දෘෂ්ටි අරගෙන ඉවරලා ඉතින් දෙකට නැමිට කතා කරලින් ගරු කෙරෙන මොකුත් නැහැ. අර විදිහට නිින්දා පහද කරන මේක අතිලක්ෂණ වෙනවා. ඉතින් මේ මිත්‍යා දෘෂ්ටියට වැටෙනවා. දසවස්තුක මිත්‍යා දෘෂ්ටිය. ඉතින් මෙන්න මේ ජාතියට වැටෙන ලෝක ස්වභාවයක් තියෙනවා පුතඥයාගේ මානසිකත්වයේ. ඔන්නේ මානසිකත්වයේ ඉක්ම යන ලෝකේ අනිත්‍යයි දුක්ඛයි අනාත්තයි අසාරයි කියලා මේ සත්‍ය ධර්මය අහලා වැටෙච්ච දවසට මූලික ධර්ම අවබෝධය ලැබෙනකොටම අනිදී මේ සාරයි කියලා හිතා හිටියේ මෙහෙම ලෝකයක්ද මම මේ හරි වටිනවා කියලා හිතා හිටියේ මෙහෙම අසාර ලෝකයක්ද කියලා දැක්කාට පස්සේ ඔය සාරයි කියන දෘෂ්ටිය මුල් කරගෙන සක්කාය දිට්ඨිය මුල් කරගෙන තිබිච්ච ඔය දස අකුසලයේ ඉති කරලා තමන්ගේ වලවලා ගන්න බලාපොරොත්තු විදිහට යන එදැයි පස්සේ දස අකුසලයේ පිළිවන් හතරක් පාගත එන්නා වූ මානසිකත්වයක් ඇති වෙන අදුසිතාවය ඊයරි පහ වුණා පහ වුණාමයි දස අකුසලයේ පිළිවන් ආයේ ඉන්නේ දසාකසලේ ගුණ පහන තියෙන. ආයතරයක් ඒකට හේතුකාරක වන කිසිම දෙයක් පරිහරණයට ගන්නේ නැහැ. වේරමණීසී. දසාකසල පාප චේතනාව සතර පාගතින් දූෂිතාවෙන් පහළ වෙන්නේ චේතනාසී. සතර පාගත වෙන්නේ ඉන්නේ කායික මානසික අසංවරයක් ඉන්නේ සංවරසී. කවදාවත් මේක කැඩෙන්නේ හේතු නැහැ ප්‍රඥාවේ පහළ වෙච්ච දේ නිසා. අවිතිකමදී. මෙන්න සෝවාන් බුද්ධිලාගේ පහසී. හකිණේක නෙමෙයි රැකිනේ නිත්‍ය හිමි මේකට කියනවා අරියකාන්ත සීදී. ඉතින් මේක රකින්න එකක් නෙමෙයි සමාදන් වෙවෙන්න එකක් නෙමෙයි. නැවත පන්සිල් සමාදන් කරනවා කියන්නේ අද මොනවද මන්දන්නේ කරන්නේ ඒවා. නරකනේ දුචාර්තියන් හා කියන එක සමාදන් කරන්නේ පන්සිල් කියන්නේ ඒක නෙමෙයි. ඒකයි තෝරගන්න ඕනේ. පන්සිල් තෝරාගෙන යනවා හරි වටිනවා. පන්සිල් තෝරාගත්තේ කොච්චර සුද්ධ කෙනෙක්ද? දසාකුසලේ පිළිබඳව පහනේ වේරමණී චේතනා සංවර අවිතික්කම කියන්නේ මෙන්න මේ සීල්පහින් යුක්තව සංවර වෙන කෙනෙක් ඉන්නාන ධර්මාභෝධයෙන් ඕකේ වටිනාකම කියා නිම කරන්න බෑ. ඒ දැනට ඕනෝ වගකීමක් ඇති ඕනෝ වගකීමක් ඇති රැකියාවට ඔහුගේ නැනනෝන වටමේ දවන්න පුළුවන්. ඔහු ළඟ වංචා නැහැ. හොරබොරු නැහැ. ඔහුට යකි රස්සාවක් රැකියාවක් වගකීමක් බාර දෙන්න පුළුවන්. ඌ මේක කල කරන්නේ නැහැ. ඒ නීචකම් ඔහු ළඟ නැහැ. සෝවාන් පුද්ගලයාගේ තියෙන වටිනාකම අන්න එහෙම එකක්. කටේ රජකම බාර දෙන්න පුළුවන්. දැහැමි රාජ්‍ය පාලනය කරන නිසා වංචාවක් නැහැ. අයිතියක් අසාධාරණයක් වෙන්න හේතු නැහැ. සමාජයක ඕන සමාජයක ඕන තරාතිරමක වැඩක් බාර දෙන්න පුළුවන් ඕකේ දූෂණය සිද්ධ වෙන්නේ ඒකට හේතු නැහැ. එහෙනම් එහෙම උත්තමීක සෝවාන් පුද්ගලයා කියන්නේ රටට වටිනාකම කියන්නේ. ඉතින් කොච්චර වටිනා සෝවාන් පුද්ගලයා බිහි කරන් ලවතින ධර්මයේ දෙනවනේ. පන්තිල් රැකෙනවනේ. රැකෙන් රකින්න බැරි රැකෙන පන්තිල් ලබා දෙන මාධ්‍යය වහලා අමුතු එකක් රක්කවන්න හදන. ඉතින් මොනවා කරන්නේ? ඉතින් ඔරන් ගැඹුරුයි. ඉතින් උදාහරණවර්ෂණේ නෙමෙයි පෙන්නන්නේ ප්‍රඥාවෙන් යථාර්ථය දැනගෙන පහ කළ යුතු යම්කි පාපයක් ඇතනම් අන්න ඒක පහ කරන්න හේතු වෙන මූල ධර්මය අරගන්නවා. එතන පාපේ පහ වෙනවා. පාපේ ඉවත් වෙලා යන ප්‍රඥාව විදිහට. අවුදින් පදහමාදන් ඊම නෙමෙයි මේ පෙන්නන්නේ. යක්ෂය පව මේ අවබෝධය ලැබුණාට පස්සේ මෙතෙන්ටපත් වෙලා තියෙනවා. ලෝතරා බුදුරයන් වහන්සේ කකුල් දෙක ගැල්ලා ගහනවා ගගෙන් එහාට පැතර පල්නවා බබුව කියලා ප්‍රඥාහන් ඉඳගත ආලෝකයක් සියල් නිත්‍ය පංචශීලියක විහිදියා මේ විදිහට. දසක් මෙහෙම කරන්නේ තත්තරපත් වුණා. හතර පහක තියෙන පාපියක් ඔහුගෙන් මොහොතක්වත් ඉන්නේ නැහැ ඊට පස්සේ. අන්නේ සුද්ධතාවය. බුදුරන් ආතේ වැඩි ඉන්න කාලේ 13 කෝටිය ජනගහන ඊටම සැකත් නවර 7 කෝටියක් හිටියලු මේ සෝවන් තුද්දල. කොච්චර වටිනාකමක් තියෙන්නේ නැති කොච්චර අවංකත්වයක් තියෙන්නේ නැති පිළිසත. කොච්චර වැදගත් වෙනවද ඒක. අන්නේ ඒ தත්ත්වය ඇති කරන්න ඕනේ ධර්මයේ තුල. පංචශීල ප්‍රතිපදිනේ පංචශීල ප්‍රතිපදින් තමයි ගන්න ඕනේ. අනිත්‍ය දුක අනාත කියා දීලා හේතුලින් ධර්මාවෝදී ලබා දුන්නා පංචශීලයේ පිහිටනවා. ඔන්නේ පිහිටන පංචශීලිය නිසා ඔහුගේ වටිනාකම අසීමිත වෙනවා ලෝකෙට. ඔහු කවදාවත් ආපහු සුසිරිතේ වැටෙන්නේ හේතු නැහැ. සුද්ධ වෙනවා.